සදහවත්නි රකින් විශින් මොහින් තැවෙන රිදවන අපේ මේ සිත් එයින් මුදවා ගන්නට මේ මිහි පිට පහළ වූ යම් දෙයක් වේද ඒ ලෝතුරු තථාගත ශ්‍රී සත්ธรรมයේ පමණි. ඒ ලෝතුරු ශ්‍රී සත්ธรรมයේ සූවිසි පැය පුරා විසිරුවා හරින බෞද්ධහා රූප වාහිනිය මේ පැයේදී ඔබ වෙත සමීප කරන දායකත්ව ධර්මානුශාසනාව ආරම්භ කරන්නට සූදානම. දේශනා පවත්වන්නට සිදුකොට වදාළ පාද නමස්කාර පූරක ආරාධනාවෙන් ධර්ම සභා මණ්ඩපයට වැඩම කොට වදාළ ත්‍රිපිටක ධර්මවේදී ගෞරව ශාස්ත්‍රවේදී අවසරයි අපට නම සිහිපත් කරන්නට පූජනීය හසලක සීලවිමල පින්වත් ස්වාමින් වහන්සේ අප හැම දෙනාම එක්ව සාදුනාද පවත්වා පිළිගනිමු. සාදු සාදු සාදු. සදහවත්නි අද දේශනාව සඳහා පින්බර දායකත්වයේ ලබා දෙන්නේ ධර්මයෙන් ජීවිතයේ ආලෝකමත් කර ගැනීමට කැමැති බලංගොඩ පදිංචි පින්වත් පිරිසක්. එහෙමනම් මෙතෙන් සිට දේශනා පවත්වන්නට පින්වත් ස්වාමින් වහන්සේට පාද නමස්කාර පූරකව ආරාධනා කරමු. අවසරයි පින්වත් ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු.
සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං පදංතා ධම්මස්සවන කාලෝ අයං පදංතා ධම්මස්සවන කාලෝ අයං බදන්තා.
සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස.
සාදු සාදු සාදු.
ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දෙනාගේම නමස්කාරය වේවා.
සාදු සාදු.
සුපින්වත්නි, ඔබ හැම දෙනාම අද මේ ස්ථානයට රැස් වෙලා තිබෙන්නේ ධර්ම ශ්‍රවණය කරන්නටයි. ඉතින් මේ පින්තුන්ගේ දායකත්ව සටහනේම තියෙනවා ධර්මයෙන් ජීවිතය ආලෝකමත් කරගන්න කැමැති පිරිසක් දේශනාවට සම්බන්ධ වෙන බව. ඇත්තටම ධර්මයෙන් ජීවිතය ආලෝකමත් වෙනවා කියන්නේ කුමක්ද? ප්‍රඥාව වඩනවා කියන එක. ප්‍රඥාව වැඩෙනකොට ප්‍රඥාවෙන් තමයි එයාගේ ජීවිතය හාත්පස ආලෝකමත් වෙන්නේ. එතකොට මේ ප්‍රඥාවෙන් ආලෝකමත් වීම තුල තමයි අපට යථාභූත ඥාණයෙන් විමසා ගැනීමට අවකාශය ලැබෙන්නේ. ඉතින් ප්‍රඥාවෙන් තොරව අපට කවදාවත් යථාභූත ඥානයක් කියලා දෙයක් නැහැ. ඒ නිසා අපි එකතු වෙන හැම කෙනෙක්ම ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා තරුණ බාල මහලු බෙදීමක් නැහැ. අපි හැම කෙනෙක්ම පින්වත්නි අපේ ජීවිතය තුළ ප්‍රඥාව වඩන්න පටන් ගන්න ඕන. ප්‍රඥාව වඩන්න පටන් ගන්නේ නැතුව අපිට කවදාවත් මේ ප්‍රශ්නේ විසඳ ගන්න බෑ. ඒ නිසා මේ ප්‍රඥාව වඩන්න වඩන්න තමයි ජීවිතේ හාත්පස ධර්මයෙන් ආලෝකමත් වෙන්නේ. ඔකට බුද්ධ වචනේ ලස්සන යෙදුමක් තියෙනවා. ආලෝකමත් වීමට කියන්නේ ප්‍රභාස්වර බව කියලා. ප්‍රභාස්වර බව. එතකොට අපේ සිත ප්‍රභාස්වර නැහැ. ඇයි අපේ සිත ප්‍රභාස්වර නැත්තේ? බුද්ධ ශාසනයේ තියෙනවා පබස්සර මිඳම් බික්කවේ. මහණෙනි, මේ ප්‍රභාස්වර බව ගැන සංවේදී වෙන්න කියලා. ආලෝකමත් වීම ගැන. එතකොට ආලෝකමත් වීම කියන එක අපේ ජීවිතේ අපට ආවේනික දෙයක් නෙමෙයි. අපට හුරු දෙය තමයි අන්ධකාරය. එතකොට පබස්සර මිදම් බික්කවේ, මේ ප්‍රභාස්වර වූ සිතක් අපට තියෙනවා. හැබැයි ඒක අඳුරු වෙලා තියෙන්නේ ආගන්තුක උපක්ලේශ වලින්. ඒක අඳුරු වෙලා. සිත මූලික වශයෙන් ප්‍රභාස්වරයි. ප්‍රභාස්වරයි කියන්නේ සම්පූර්ණයෙන්ම කෙලෙස් නැහැ කියන එක නෙමෙයි. මූලික වශයෙන් කෙලෙස් රැඳෙන අවකාශයක්, හැඩයක්, කෙලෙස් රැඳෙන විදිහේ තත්ත්වයක් සිත තුල තියෙනවා. ඒක සාංශාරික ගතිකත්වයක්. අපේ සිත්වල ස්වභාවයෙන්ම කෙලෙස් රැඳෙන මට්ටමේ සිත් ඒවා. එතකොට ස්වභාවයෙන්ම කෙලෙස් රැඳෙන මට්ටමේ සිතක් තියෙන නිසා ඒ කෙලෙස් රැඳෙනකම අපේ ආවේනික තත්ත්වයක්. ගිහි හෝ වේවා, පැවිදි හෝ වේවා, තරුණ බාල මහලු බෙදීමක් නැහැ. හැම කෙනෙක්ගේම සිත්වල කෙලෙස් රැඳෙන එක ස්වභාවයක්. කෙලෙස් රැඳෙන එක ස්වභාවයක්. එතකොට ඒ ස්වභාවය කොහෙන් ගෙනාපු එකක්ද? සසරින් ගෙනාපු එකක්. ඒ ස්වභාවය සසරින් ගෙනල්ලා තියෙන්නේ. හැබැයි ඒ සසරින් ගෙනාවට දැන් සිත තුල කෙලෙස් උද්දීපනය වෙන්නේ නැහැ සසරින් ගෙනාවට ඉපදුන ගමන්. ඒ නිසා පුංචි දරයෙකුට ඕලාරික සංඥා විපල්ලාස නැහැ. චිත්ත විපල්ලාස නැහැ. දිට්ටි විපල්ලාස නැහැ. උඩ බලාන ඔහේ ඉන්නවා. ඉපදිලා තියෙන කෙලෙස් වලට ඉපදුණු ගමන් ළමයිගේ සිත හාත්පස ප්‍රභාස්වරයි. ඉපදුණු ගමන් ඒකනි. ඉපදුණු ගමන් ළමයි ඔක්කොම එක වගේ හොයාගන්නත් අමාරුයි. සිත් ප්‍රභාස්වර වෙනකොට සමතාවයක් ධාතුන්ගේ සකස් වෙයි. ඒකනි පොඩි ළමයි අඳුනගන්න බැරි. සතියක් අමාරක් යනකොට තමයි අඳුනගන්න පුළුවන් මට්ටමට එන්නේ. ඒකට හේතුව සිත ප්‍රභාස්වර වෙනකොට මූලික හැඩය සමාන වෙනකොට කාය ස්වභාවයේත් සමානකම් තියෙනවා. එක වගේ අඳුනගන්න බෑ. අම්මගේ හැඩයකුත් නැහැ. තාත්තගේ හැඩයකුත් නැහැ. ආච්චිලා සීලගේ හැඩයකුත් නැහැ. අඳුනගන්න බෑ. ඇයි? සිත ප්‍රභාස්වර නිසා ඒ අණුවම තමයි ගතේ ස්වභාවයක් තීරණය වෙලා තියෙන්නේ. එතකොට ඒ පොඩි ළමයෙකුට අම්මා කියලා සංඥාවක් තියනවද? නැහැ. ඒ නිසා අම්මා වැටුණාට, කැඩුණාට, බිඳුණාට, අම්මා නැති වුණාට, අම්මව හොයාගන්න බැරි වුණාට පොඩි ළමයි කවදාවත් අඬන්නේ නැහැ. ඇයි? අම්මා කියන සංඥාව නැහෙනි. ඒ නිසා සංඥා විපල්ලාස නැහැ. මේ මගේ අම්මා කියලා රාගසිත උපදින්නේ නැහෙනි. ඒ නිසා චිත්ත විපල්ලාසත් නැහැ. මේ බලන්න අම්මත් ඉන්නවා, අම්මගේ පුතා වෙච්ච මමත් ඉන්නවා කියලා පුද්ගල භාවයෙන් අම්මවත් පුතාවත් කියව ගන්නෑනි. දිට්ටි විපල්ලාසත් නැහැ. චිත්ත විපල්ලාස, දිට්ටි විපල්ලාස, සංඥා විපල්ලාස නැත්තම් කොහෙද දුකක් ගලන්නේ? දුකක් ගලන්නේ නැහැ. සමහරට දරුවා බිහි වෙනකොටම අම්මා මැරෙනවා. දරුවා බිහි වෙනකම ඇතුළෙම අම්මා මැරිලා යනවා. එතකොට දරුවා බිහි වෙනකොටම අම්මා මැරුණා කියලා ඒ දරුවා ඉකිගග අඬනවද? වැළපෙනවද? සෝසුසුම් මෙල්ලනවද? එයා සමට hina වෙවි ඉන්නවා. ඇයි? අම්මා කියන සංඥාව ඔළුවට ගිහින් නැහැ. අම්මා කියන සංඥාව ඇතුලේ සරාගී සිතක් එයාට නැහැ. මේ තමයි මගේ අම්මා, එයාගේ පුතා මම තමයි කියලා දෙපැත්තට බලන දිට්ටි විපල්ලාසයක් නැහැ. එතකොට දුක එන්නේ නැහැ. එහෙනම් දුක එන්නේ ලෝකයක් තියෙන නිසා නෙමෙයි. දුක එන්නේ ලෝකේ ඇසුරු කරන නිසා නෙමෙයි. දුක එන්නේ සංඥාවේ මුලාව නිසා. දුක එන්නේ සිතේ මුලාව නිසා. දුක එන්නේ දෘෂ්ටියේ මුලාව නිසා. නුමුලාවුණු සිහියක් කරා ශ්‍රාවකයා ඔසවලා තියන්න තමයි බුදුරජාණන් වහන්සේ කතා කරලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ කතා කළේ අන්න ඒ වගේ වටපිටාවක. නුමුලාවුණු සිහියක් පිණිස. ඒකට අපි කියන්නේ ධර්මීය වචනේ තමයි උපට්ඨිත සතිය. මුලාවුණු සිහියට කියන්නේ මුට්ටස් සතිය. අපිට මුලා වුණු සිහියක් තියෙන නිසා තමයි අපිට සංඥාවේ මුලාවක්, සිතේ මුලාවක්, දෘෂ්ටි මුලාවක් තියෙන්නේ. ඔන්න ඔය මුලාවෙන් සිත අයින් කරගත්තාම තමයි කෙනෙක් සෝවාන් වෙන්නේ. බලන්න සෝවාන් වෙන එක කොච්චර ඉලක්කගතව සාධාරණව පැහැදිලි කරලා තියෙනවද බුදුරජාණන්සේ කියලා? ඔය මුලාව තුල ඉන්න තාක්කල් එයාගේ ජීවිතේ කඳුළු විතරයි, සෝසුසුම් විතරයි, හැඬීම් වැළපීම් විතරයි, දුක් දුම්නස් විතරයි. එහෙනම් ඔය පින්නතුන්ලා, ඔය පින්නතුන්ලාගේ ජීවිතය ප්‍රත්‍යවේක්ෂණ කරලා බලන්න, විමසලා බලන්න. ඇයි ඔයාලට කඳුළු තියෙන්නේ? ඇයි ඔයාලට සෝසුසුම් තියෙන්නේ? ඇයි ඔයාලට හැඬීම් වැළපීම් තියෙන්නේ? වෙන දෙයක් නිසා නෙමෙයි. අඳුනා ගන්න ලෝකේ මුලාවක් තියෙනවා. ඔය පින්නතුන්ලාට අඳුනගත්ත ලෝකේ සම්බන්ධ සිතුවිලිවල මුලාවක් තියෙනවා. ඔයාලා හිතන විදිය අවුල්. ඊට පස්සේ ඔය පින්නතුන්ලා තුල දෘෂ්ටියේ මුලාවක් තියෙනවා. ඔය මුලාව නැත්තම් හරීම ස්වාධීන චින්තනය, නිවහල් චින්තනය, නිදහස් චින්තනය එයා තුන පැන නගින්න පටන් ගන්නවා. ඒ කොච්චර ශ්‍රේෂ්ඨයිද? එතකොට දැන් අපිට ප්‍රඥාවෙන් ආත්පස ආලෝකමත් වුණාම ඔය මුලාව තමයි කඩාගෙන වැටෙන්නේ. ඒ ප්‍රඥාවෙන් ආත්පස ආලෝකමත් වෙනකොට එයා තුල යථාභූත ඥානයක් මෝරනවා. පුදුමාකාර යථාභූත ඥානයක් එයා තුල මෝරනවා. ඒ යථාභූත ඥානේ මෝරන්ට නම් ඔය පින්නතුන්ලා ප්‍රඥාව වඩන්න ඕන. ප්‍රඥාව වඩන්ට නම් සීලය ඔසවා තබන්න ඕන. අන්න ඕකටයි සිල් ඕන කරන්නේ. නැතුව බෞද්ධ වුණාම සිල් රකින්නවා කියලා එකක් ලෝකේ නැහැ. සීලේ කුමක් පිණිසද? ප්‍රඥාව පිණිසයි. ප්‍රඥාව කුමක් පිණිසද? යථාභූත ඥානෙ පිණිසයි. ප්‍රඥාවෙන් විමසගන්න එයා තුල පින්වත්නි මුලාව කඩාගෙන වැටෙනවා. එතකොට තමයි යථාභූත ඥානෙ මෝරන්නේ. අපිට කවදාවත් යථාභූත ඥානෙකින් මෝරන්න ලැබිලා නැහැ. අපි යථාභූත ඥානෙන් ලෝකේ කියවනවා නෙමි, අපි අවිද්‍යාවෙන් ලෝකේ කියවනවා. අවිද්‍යාවෙන් ලෝකේ කියව ගන්නකොට ලෝකයාට ගහනවා කියලා එයා යාටම ගහ ගන්නවා. ලෝකෙට අභියෝග කරනවා කියලා එයා යාටම අභියෝග කර ගන්නවා. ප්‍රඥාව නැතිකමට හොඳට බලන්නකො, අපි කරන ලෝකෙට එරෙහිවාදිකම්, කෙනහිලිකම්, ඒවයින් පීඩාවට පත් වෙන්නේ කවුද? අපිමයි. අපි හිතනවා අපි හපංකමක් කරා වගේ. එහෙම නැහැ. අපි හිතනවා අපි මාළුකෝ හපංකමක් කරා වගේ. දැන් උදාහරණයක් විදියට මම ඔයාලට දෙයක් කියන්නම්. දැන් කාලෙකට කලින්, අවුරුදු ගානකට කලින් මිනිසුන්ට ඕන වුණානේ අරගලයක් කරන්න. එතකොට මේ මිනිස්සු මොකද කළේ? ඒගොල්ලෝ පාරට බැහැලා වෙනම ආස්වාදයක් ගන්න පටන් ගත්තා. එතකොට මිනිස්සු බස් වලට ගිනි තිබ්බා, වාහන වලට ගිනි තිබ්බා, එක එකනාගේ ගෙවල් වලට ගිනි තිබ්බා. ඒ මේවා කළා. ඒවට සම්බන්ධ වෙච්ච අය මේ තැන්වලත් ඇති. එහෙම කරලා ලංකාවේ මිනිස්සු හිතුවා මහා විශාල ජයග්‍රහණයක් කළා වගේ. අර බස් වලට ගිනි තියාපු එක, වාහන වලට ගිනි තියාපු එක, මිනිසුන්ගේ එක එකනාගේ ගෙවල් වලට ගිනි තියාපු එක තමන් කරපු මහා විශාල විජයග්‍රහණයක් වගේ බැලුවා. ඊට පස්සේ කාලයක් ගියා. මිනිස්සු ආයෙත් සුපුරුදු විදියට ගෙවල් දොරවල් වල වැඩපොළ කරන්න පටන් ගත්තා. මිනිස්සු වැඩට යන්න පටන් ගත්තා. මහා විශාල සුවිශේෂ ජයග්‍රහණයකට මැදිහත් වුණා වගේ මිනිස්සු ජීවිතේ ගෙව්වා. ඊට පස්සේ දැන් අවුරුදු දෙකකට විතර දැන් ටික කාලෙකට උඩදී සුදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ඒ ගිනි තියාපු ගෙවල් වලට, ඒ වගේම මිනිසුන්ට වෙච්ච අලාභානි වලට කෝටි ගණන් තමයි වන්දි ගෙව්වේ. කෝටි ගණන් ගෙව්වේ. එතකොට ඒ කෝටි ගණන් ගෙව්වේ අපේ බදු මුදල් වලින්. දැන් ඕගොල්ලෝ මට කියන්න, අපි ලෝකයට අභියෝග කරා වගේ අපිම මේ දමාරු වැටලා තියෙන්නේ. අපි ලෝකයට මහ යහපතක් කරා වගේ කියලා හිතුවට අපිටම නෙමේ දයහපත වෙලා තියෙන්නේ. අපි මහ විශාල විජයග්‍රහණයක් කළා වගේ අපට දැනුණට පරාජිතෙක්ුණේ අපිම නේද? ඇයි? සුදේශ කටයුතු අමාත්‍යාංශය තියෙන්නේ ලංකා මිනිසුන්ගේ බදු මුදල්නේ. අපි සබන් කැටයක් දීලා ටූත් පේස් එකක් අරගෙන ඒකට දෙන මුදල් වලින් තමයි අපි ගින්නි තියාපු අයට ගෙවීම් කරලා තියෙන්නේ. දැන් ලෝකෙට ගහනවා කියලා අපි අපිටම නෙමෙයිද ගහගෙන තියෙන්නේ. ඒ නිසා පින්වත්නි, මේක මේ දේශපාලන කතාවක් නෙමෙයි. මට මේ කියන්න උමනා වුණේ අවිද්‍යාවට ලෝකෙට ගහනවා කියලා මිනිසුන්ට ගහ ගන්නවා. ඇයි? ඒගොල්ලන්ට ලෝකේ තේරෙන්නෙත් නැහැ. ඒගොල්ලන්ට සිත තේරෙන්නෙත් නැහැ. සසර තේරෙන්නෙත් නැහැ. ඉතින් එහෙම තේරෙන්නේ නැති වුණාම අපි කොච්චර අසරණයිද බලන්න පින්නවත්. ඕකම තමයි ධර්ම මාර්ගයට ආවමත් අපි තේරුම් ගන්න ඕන. පටිච්ච සමුප්පාදේ දන්නේ නැතිකමට, කර්මඵල දන්නේ නැතිකමට අපි පින්නවත්නි, අපි කරන හැම දෙයක්ම, අපි හිතන හැම සිතුවිල්ලක්ම, අපි කතා කරන හැම කතාවක්ම අපිවම දවනවා, තවනවා, පුච්චලා දානවා. එතකොට අපි දැවෙන්නේ, තැවෙන්නේ, පිච්චෙන්නේ නැති තැනක් මේ ලෝකේ කොහෙවත් නැහැ. තුන් භවය අනුව යන හැම සත්වෙක්ම දැවෙනවා. ගිහි වුණත් දැවෙනවා, පැවිදි වුණත් දැවෙනවා. ඒ දැවීම තීරණය වෙන්නේ මුලාවත් එක්ක. සංඥාවේ මුලාව, සිතේ මුලාව, දෘෂ්ටියේ මුලාවත් එක්ක. ඒ මුලාවෙන් අපිට ගැලවෙන්න නම් මොකද්ද කරන්න ඕන? වෙන කිසි දෙයක් නැහැ. මේ පින්නතුන් කියනෝගේ ප්‍රඥාවෙන් හාත්පස ආලෝකමත් කරගන්න එක විතරයි කරන්න තියෙන්නේ. ප්‍රඥාවෙන් හාත්පස ආලෝකමත් කරගත්තාම අපිට මොකද්ද පින්නවත් තිබෙන්නේ? ප්‍රඥාවෙන් හාත්පස ආලෝකමත් වුණාම එයාට යථාභූත ඥානය කියලා එකක් උපදිනවා. ඒ යථාභූත ඥානෙන් එයා මොනවද ඇත්තටම දැනගන්නේ? එකම එක දෙයක් දැනගන්නවා. ප්‍රඥාවෙන් හාත්පස ආලෝකමත් වුණාම එයා තුල මෝරණ යථාභූත ඥාණයෙන් එයා පින්වත්නි මේ මිහිමත එකම එක දෙයක් දැනගන්නවා. මොකද්ද? යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. පින්වත, සියල්ලම සමුදය වෙයි, සියල්ලම නිරුද්ධ වී යයි. ඇති වෙන සියල්ලම ඉතිරි නැතුව නිරුද්ධ වී යයි. මෙන්න මේක එයා යථාභූත ඥාණයෙන් එයා තුළ දර්ශන ඥානයක් විදියට තමන් තුළ ස්ථාවර වුණාම එයා ලෝකේ පදිංචි වෙන්න කවදාවත් හිතන්නේ නැහැ. එයා ලෝකේ රැඳෙන්න කවදාවත් හිතන්නේ නැහැ. ඇයි රැඳෙන්න හිතන්නේ නැත්තේ? එයාට රැඳෙන්න තැනක් පේන්නේ නැහැ. සියල්ලම සමුදය වී, සියල්ලම නිරුද්ධ වී යයි කියන එක නම් ඇත්ත. ඇතිවීම නැතිවීම නම් ලෝකේ සදාතනික පදනම, ඇතිවෙච්ච තැනම නැති වෙලා යාම නම් ලෝකේ කතාව. ඇතිවි ඇතිවි නැතිවි නැතිවි යාමට වඩා ලෝකේ මොකුත්ම නැත්තම් කොහෙද රැඳෙන්නේ පින්වත්නි? කොහෙද නවතින්නේ? මම මගේ කියලා මොනවද පරිස්සම් කරගන්නේ? මම මගේ මගේ වසඟේ පවත්වන්න පුළුවන් කියලා හිතාගෙන රැඳෙන්න පරිස්සම් කරන් නවතින්න කෝ ලෝකයක්? ලෝකයක් නැහැ. එයාට ඉතින් ලෝකේ අතහැරලා දාලා උපේක්ෂා සහගත වෙනවා විනා වෙන කරන්න කිසි දෙයක් නැහැ. ලෝකේ තුරුල් කරගත්ත හැම වෙලාවකම කඳුළු විතරයි අපිට ඉතිරි වෙලා තියෙන්නේ. එයා ලෝකේ තුරුල් කරගත්තා නෝ කඳුළු තුරුල් කරගත්තා වෙනවා. ඒ නිසා පින්වත්නි, මේ යථාර්ථයේ දකින්ද, මේ යථාර්ථයේ අඳුන ගන්න, මේ යථාර්ථයේ දැකීමේ සමස්ත කතාවට අපි කියන්නේ සම්මා දිට්ඨිය කියලා. සම්මා දිට්ඨිය. ඒ සම්මා දිට්ඨිය මත පිහිටා ඉන්නකොට, සම්මා දිට්ඨිය මත පිහිටා ඉන්නකොට එයා තුල සීලයට ඔසවලා තියන්න පුළුවන්. සීලය ඔසවලා තියෙනකොට එයාට සීලය මත පිහිටා ප්‍රඥාව ඔසවා තියන්න පුළුවන්. ප්‍රඥාව ඔසවා තිනකොට එයා ප්‍රඥාවෙන් සංඥාවේ මුලාව, සිතේ මුලාව, දෘෂ්ටියේ මුලාව අවබෝධ කරනවා. අවබෝධ කරනකොට එයා තුළ යථාභූත ඥානයක් හැදෙනවා. ඒ යථාභූත ඥානෙන් එකම එක දෙයක් දැන ගන්නවා. මොකද්ද? යංකින්චි සමුදය ධම්මා සබ්බන්තං නිරෝධද. මුළු බුද්ධ ශාසනයේම කතාව ඔය පරිච්ඡේදය ඇතුළේ ඉවරයි. මුළු බුද්ධ ශාසනයේකම දේ එපමණයි. ඊට වඩා මොකුත් නැහැ. ඊට වඩා කතා කරන්න මොකුත් නැහැ. දැන් අපි ආයෙත් බලමු. යථාභූත ඥාණයෙන් යමුණාද දැනගන්නේ? යංකින්ච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. එතකොට තුන් භවය අනුව රැඳෙන්න හිතෙන්නෙම නැහැ. මොහොතක්වත් මේ පදිංචි වෙලා ඉන්න ඕන කියලා හිතෙන්නේ නැහැ. දැන් බලන්න පින්වත්නි, අද අපි ලෝකේ ප්‍රාර්ථනා කරගෙන ඉන්නේ, අපි ලෝකේ මවාගෙන ඉන්නේ, අපි ලෝකේ ගොඩාක් බලාපොරොත්තු තියාගෙන ඉන්නේ. නමුත් එහෙම බලාපොරොත්තු කෙනෙක් ඔගොලු කියාවි. ඉතින් බලාපොරොත්තු තියාගත්තාම මොකද? අපි ගිහි ජීවිතේ ගෙවන කසීසලු දරන රත්තරම් බඩු පළඳින කාමභෝගී ජීවිතයක් ගෙවන අය අපේ ජීවිතය ඇතුළේ එහෙම ප්‍රාර්ථනාවක් බලාපොරොත්තුවක් තිබ්බාම ඉතින් හාඳුරුණි මොකද වෙන්නේ? ඔගොල්ලේ මහන්න පුළුවන්නේ. ඔව් ඇත්ත. කිසි දෙයක් වෙන්නේ නැහැ. කිසි දෙයක් වෙන්නේ නැහැ. දුක සකස් වෙනවා විතරයි. කිසිම දෙයක් වෙන්නේ නැහැ. එතකොට දරුවට යහපත, බිරිඳට යහපත, ස්වාමියාට යහපත, අම්මා තාත්තට යහපත, ලෝකෙට යහපත නැද්ද? කවුද පින්වත්නි ලෝකෙට යහපතක් කරලා තියෙන්නේ? කවුද ලෝකෙට යහපතක් කරලා තියෙන්නේ? අම්මා තාත්තා, දුව පුතා, සමාජ සේවකයෝ කිසිවෙක්වත් ලෝකෙට යහපතක් කරන්නේ නැහැ. ලෝකෙට යහපතක් කළා නම් කළේ අපගේ බුදුරජාණන් වහන්සේ විතරයි. ඇයි? සදාතනිකව ආය දුක සකස් වෙන්නේ නැතුව දුකෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වෙන පාර පෙන්නවා. ඉතින් යහපතක් නෙමෙයිද? දුකෙන් සම්පූර්ණයෙන් නිදහස් වෙන ඒ පාර යම් කෙනෙක් පෙන්නනවා නම් ඒසා යහපතක් තියනවද? අපේ අම්මා එච්චර යහපතක් කරලා තියනවද? අපේ තාත්තා එච්චර යහපතක් කරලා තියනවද? අපේ අම්මා අපේ තාත්තා අපිට ඉගැන්වි තණ්හාව වඩන්න විතරයි. දෙමව්පියෝ අපිට උගන්වන්නේ පුතේ ඔයා ඉගෙන ගන්න ඕන, ඔයා මේ ඉලක්කවලට යන්න ඕන, ඔයා මේවා පරිස්සම් කරන්න ඕන, මේ ගෙවල් දොරවල් අපි පරම්පරාවෙන් පරිස්සම් කරේ ඔයත් පරිස්සම් කරන්න ඕන, අනාගතයට මේ උරුමේ ඉස්සරහට යන්න ඕන, මේවා කාටවත් අයිති කරගන්න නම් දෙන්න එපා, උඹලා මේවා රැකගන්න ඕන, පරිස්සම් කරන්න ඕන, ආරක්ෂා කරන්න ඕන කිය කියා අපේ සියලු දෙනාම අපිට තණ්හාව දුන්නා. හැබැයි අපිට කවුරුත් කිව්වේ නෑ පුතේ ගැලවියන් සසරින් තණ්හාවයි පුතේ දුක. උඹ තණ්හා කරන තාක්කල් දුකෙන් ගැලවෙන්න බෑ පුතේ. උඹත් ඉන්නේ තණ්හාව වඩන පාරක, මමත් ඉන්නේ තණ්හාව වඩන පාරක. මේ බුද්ධ ශාසනයක් ලැබුණ වෙලාවේ එතරවයන් පුතේ එතරවයන් කියලා කවුරුත් කිව්වද? කිව්වේ නෑ. අපි ලෝකෙට බැඳෙනකොට, ගැට ගැහෙනකොට ඒගොල්ලෝ ඒ ගැටේ තද කළා මිසක් ඒ ගැටේ බුරුල් කරේ නැහැ කවුරු. අපි බැඳෙනකොට ඒකට ඒගොල්ලෝ සාධුකාර දුන්නා. ආ තව බැඳෙනින් කියලා. බැඳෙන එක හොඳම දේ කියලා. බැඳෙනකොට කිසි කෙනෙක් කිව්වේ නැහැ බැඳිච්ච තැන පුතේ දුක සකස් වෙනවා කියලා. දරුවෝ දෙමව්පියන්ට ඕක කිව්වෙත් නැහැ. දරුවෝ කාටවත් අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට කියනවද? අනේ අම්මේ මේ සසර දුකක්. අම්මේ මේ සසර යන්න ඕනේ නැහැ. අම්මට මම අම්මගේ පුතා වුණාට, අම්මා මගේ අම්මා වුණාට අපි දෙන්නා ඇතුලේ වෙන වෙන සංස්කාර හැසිරෙනවා. ඒ සංස්කාරයන් විසින් මොකද්දෝ පරණ ගනුදෙනුවකට අම්මයි පුතයි වුණාට සසර අම්මේ අම්මා පුතා කියලා සාධනීය දෙයක් නැහැ. අම්මා ගිහින් මැරිලා ඉවර වෙලා තිරිසන් ලෝකෙ සිංහෙක් වෙලා ඉපදුනොත්, මමත් මැරිලා ගිහින් ගුණධර්ම නැතුව මුවෙක් වෙලා ඉපදුනොත්, අද අම්මයි පුතයි කියලා හිතාගෙන අපි සෙනෙහස වඩාගෙන හිටියට එදාට අම්මේ ඔයාට මාව ආහාරයක් විතරයි. සසර පරිච්ඡේදයෙන් පරිච්ඡේදයට අලුත් කතා හම්බ වෙනවා අම්මේ. ඒ කතාවල අපේ චරිතේ වෙන වෙන කතාන්දර වලට අයිති. ඒ කතාන්දර වලදී අපි තුල ඇති වෙන ගතිකත්වයේ විසින් අපි අපිටම අභියෝග කරන්න පුළුවන්. ඒ නිසා අම්මේ මේ සසර මහා ප්‍රෝඩාවක්. අම්මා දන්නවද මේ සසර කියන්නේ වංචාවක්. මේ සසර කියන්නේ මායාවක්. අනේ අම්මේ රැඳින්න එපා කියලා දරුවෝ කියනවද අපිට? අම්මලා දරුවොන්ට කියනවද? එහෙනම් ලෝකේ කිසිවෙක්වත් කියපු නැති අසහාය කතාවක් අපගේ බුදුරජාණන්සේ අපට වදාලා. ඔයාලා හොත්තටම දුක ගැන දන්න අය, දුකෙන් මිරිකිච්ච ජීවිත අපිට තියෙන්නේ. දුක ගැන ඔයාලට මම කියන්න ඕනද? ලෙඩ වෙන, වයසට යන, දිරන, ආහාර ගවේෂණය කිරීම, නැවත නැවත ලෝකයට එකතු වීම, එකතු වෙච්ච ලෝකේ පරිස්සම් කරගන්න දඟලන දැඟලිල්ල, පින්වත්නි මේ දුක ගැන ඔයාලට කියන්න ඕනද? මේක ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. මේක සම්පූර්ණයෙන්ම දුකක්. සම්පූර්ණයෙන්ම දුකක්. ඉතින් මේ දුකෙන් නිදහස් වීම තණ්හාවේ නිරෝධයත් එක්ක අපි අත්දකින්න ඕන දෙයක්. මේ දුකේ නිමාව තණ්හාවේ නිරෝධයත් එක්ක අපි අත්දකින්න උරගාන්න ඕන දෙයක්. ඒ නිසා පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ සුන්දර ශ්‍රාවකෙක් විදියට මේ සම්පූර්ණ කතාව තේරුම් ගන්න, මේක අහලා දරා ගන්න. මේක අමාරු නෑ එච්චර. මේ කතාව අමාරු කතාවක් නෙමෙයි. එහෙනම් මොකද්ද අපි මෙච්චරලා කිව්වේ? පුද්ගලයා තුළ ඇති වෙන සම්මාදිට්ඨිය හැදුවොත්, ඒ සම්මාදිට්ඨිය තුලින් එයා සීලය හැදුවොත්, සීලය තුලින් එයා ප්‍රඥාව හැදුවොත්, ප්‍රඥාව තුලින් එයා යථා භූත ඥානය හැදුවොත්, ඒ යථා භූත ඥානය තුලින් එයාට එකම එක දෙයක් අවබෝධ වෙනවා, සියල්ල සමුදේ වී සියල්ල නිරුද්ධ වී යන බව. ඔන්නෝය සියල්ල සමුදේ වී යංකින්චි සමුදේ ධම්මං, සියල්ල නිරුද්ධ වී යයි සම්බන්තන් නිරෝධ ධම්මං. ඒක අවබෝධයක් නැතිකමට ඊයේවයි අදේවයි හෙටේවයි ගිය ජීවිතේවයි මතු ජීවිතේවයි ඔක්කොම එකට ඈඳලා ගැට ගහලා ඒවා සම්බන්ධ කෙලෙස් සහගත මතකයක අපි වාසය කරනු. කෙලෙස් සහගත මතකයක අපි වාසය කරනු. ඒ කෙලෙස් සහගත මතකය ඇතුළේ අපි එක දෙයක් පිළිගන්නවා. අවිච්චින්නෝ පවතින දෙයක් තියෙනවා. පැවැත්ම ඇතුළේ මට වෙනස් කළ හැකි දේවල් තියෙනවා. වෙනස් කිරීම පිණිස මම මෙන්න මේ විදියට සැලසුම් කරන්න ඕන වගේ කතා ටිකක් අපි මවාගෙන ඉන්නවා. මවාගෙන ඉන්නවා. ඒක ඇතුලේ තමයි සසර ජවය තියෙන්නේ. සසර ජවය ඕන සසර දුවන්ට. ඒ නිසා පින්වත්නි, මේ සාංසාරික ගති ඉවර කරනවා නම් සම්මා දිට්ඨිය නැතුව මොකුත් කරන්න බෑ. සම්මා දිට්ඨියේ තියනවා පියවරෙන් පියවරට පියවරෙන් පියවරට ඔසවා තබන ක්‍රමයක්. ඒ සම්මා දිට්ඨිය ඔසවා තබනකොට ඒට සාපේක්ෂව සීලය ඔසවලා තියන්න ඕන. එතකොට තමයි ප්‍රඥාවට දොරගුල් විවෘත වෙන්නේ. ධර්මයෙන් ජීවිතය ආලෝකමත් වීම වනාහි ප්‍රඥාවෙන් ජීවිතය ආලෝකමත් වීමමයි, වෙන මොකක්වත් නෙමෙයි. ධර්මයෙන් ජීවිතය ආලෝකමත් වීම කියලා අපට කතා කරන්න පුළුවන් සම්පූර්ණ කතාව ප්‍රඥාවෙන් ආලෝකමත් වීමමයි, වෙන දෙයක් නැහැ. ප්‍රඥාවෙන් හාත්පස ආලෝකමත් නොවුණු ජීවිතයක ඇතුළේ තියෙන විඩාවක් විතරයි, වෙහසක් විතරයි. දැන් අපි බලමු පින්වත්නි, සම්මා දිට්ඨිය ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ඔසවා තබමින්, සීලය ක්‍රමක්‍රමයෙන් ඔසවා තබමින්, ප්‍රඥාව ක්‍රමක්‍රමයෙන් ඔසවා තබමින්, ඥානය ක්‍රමක්‍රමයෙන් ඔසවා තබමින්, සබ්බන්තන් නිරෝධ ධම්මං සියල්ල නිරුද්ධ වී යාමයි එකම එක ධර්මතාවය කියලා දකින්නේ කොහොමද කියලා අපි දැන් පොඩ්ඩක් බලමු. පින්වත්නි, සම්මා දිට්ඨියේ තියෙන මූලික තත්වය, ඒ තමයි ලෞකික සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨියේ මූලික තත්වය තමයි ලෞකික සම්මා දිට්ඨිය. ඉතින් ලෞකික සම්මා දිට්ඨියට සාපේක්ෂව වැඩෙනවා සීල සම්පත්තිය. ලෞකික සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ විශ්වාස කරගන්නවා. ධර්මී විශ්වාස කරගන්නවා. විශ්වාසයක් තියෙන්නේ හුදු විශ්වාස මාත්‍රයක් විතරයි තියෙන්නේ. එයා අවබෝධ කරපු ධර්මයක් තවම නැහැ. එයාට අවබෝධ වෙච්ච ධර්මයක් නැහැ. එයාට ධර්මයේ අධර්මයේ හරියට ලියා ගන්න තෝරගන්න බෑ. හැබැයි අම්මා බෞද්ධ වෙච්ච නිසාත් එයා පන්සල් ඇවිල්ලා. තාත්තා බෞද්ධ නිසා අම්මයි තාත්තයි දෙන්න යාව එකතු කරගෙන ඇවිල්ලා. මල් කඩාගෙන පහන් පත්තු කර කර දරුවට දාපු බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වයේ හැඩයක් එයා දන්නවා. පරම්පරා උරුමයෙන් ආපු එකක් තියෙනවා. පුතේ බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා උන්වහන්සේ ධර්මයක් දේශනා කරලා චතුරාර්ය සත්‍ය කියලා. ඒ චතුරාර්ය සත්‍ය පුතේ අවබෝධ කරපු රහතන් වහන්සේලා වැඩ හිටියලු කියලා අපි දැකපු රහතන් වහන්සේ නමක් නැහැ. අපි දැක්ක චතුරාර්ය සත්‍යකුත් නැහැ. අපි දැක්ක බුදුරජාණන් වහන්සේ නමකුත් නැහැ. හැබැයි අපි බුදුරජාණන් වහන්සේ ප්‍රතිමා වහරා දැනගත්තා. අපි උන්වහන්සේ විශ්වාස කළා. අපි චතුරාර්ය සත්‍ය විශ්වාස කළා. රහතන් වහන්සේලා කියලා පිරිසක් මේ මිහිමත පහළ වෙලා හිටියලු කියලා අපි විශ්වාස කළා. මෙලොව විශ්වාස කළා. පරලොව විශ්වාස කළා. සිල් රැක්කාම විපාක තියෙනවා කියලා විශ්වාස කළා. දන් දුන්නාම විපාක තියෙනවා කියලා විශ්වාස කළා. අත්ති දින්නම් අත්ති ඉට්ටං අත්ති සුතං අත්ති සුකට දුක්කටාණං කම්මානම් පලං විපාකෝ. අත්ති සුකට දුක්කටාණං අත්ති ඇත සුකට දුක්කටාණං සැපවලටත් දුක්වලටත් සුකට දුක්කටාණං කම්මානම් පලං විපාකෝ. සැප දුක් ගෙනත් දෙන කර්ම විපාක කියලා જાතියක් මේ මහ පොළොවේ තියෙනවා කියනකොට අපි ඒකට සාදුකාර දුන්නා. විශ්වාස කළා. විශ්වාස කළා. කර්මඵල විපාක තියෙන බව අපට දැනුනේ නැහැ. අපි ඇතුළට තේරුනේ නැහැ. අපි තුලම කර්මඵල විශ්වාසයේ විමසලා කියවලා තේරුම් ගන්න උත්සාහ කළේ නැහැ. හැබැයි එකම එක විශ්වාසයක් තිබ්බා. අති සත්ත ඕපපාතික මැරිලා ආයේ උපදිනකොට දෙවිවරු කියලා જાතියකුත් ඉන්නවලු මේ ලෝකේ. නිරේ නිරසත්තු කියලා જાතියකුත් ඉන්නවලු ඕපපාතික උපදින. പ്രേත ලෝකේ പ്രേතයෝ කියලා જાතියකුත් ඉන්නවලු. අපි වගේම ඕලාරික කයක් තියන අය විතරක් නෙමෙයිලු ඉන්නේ. තව තවත් අය ඉන්නවලු විශ්වාස කළා. ඔන්න ඔය විශ්වාසවන්ත ශ්‍රාවකත්වයට කියන්නේ ලෞකික සම්මාදිට්ඨිය කියලා. අද සමහර බෞද්ධයෝ ඉන්නෝ ඕකවත් නැහැ. ලෝකෝත්තර සම්මාදිට්ඵියක්, මාර්ග සම්මාදිට්ඵියක්, ඵල සම්මාදිට්ඵියක් ඒ වගේ කෙනෙක් වෙනුවෙන් කොහොම කියන්නද? ලෞකික සම්මාදිට්ඵියවත් නැත්තම් එයාගේ ජීවිතය ඇතුලේ ලෞකික සම්මාදිට්ඵියවත් හදාගෙන නැත්තම් පින්වත්නි, ලෝකෝත්තර සම්මාදිට්ඵියක්, මාර්ග සම්මාදිට්ඵියක්, ඵල සම්මාදිට්ඵියක් එයා වෙනුවෙන් කොහොම කියන්නද? එයා දරයිද ඒක? කිව්වට වැඩක් තියෙයිද? ලෞකික සම්මාදිට්ඨියක් නැති જાතියකට, භෞතිකවාදීව විතරක්ම ලෝකේ කියවන පිරිසකට, විද්‍යාව විතරක් ඔළුව උඩ තියාගත්ත જાතියකට ඕපපාතිකව සත්තු පිළිගනීද? එහෙම මිනිස්සෙක් නිවන් අවබෝධ කරයිද? කරන්නේ. ගොඩාක් උගතුන්ට නිවන් මඟ වැහෙන පොටක් මේ මම කියන්නේ. එහෙනම් මෙන්න මේ විදියට ලෞකික සම්මාදිට්ඨිය හදනකොට ඒකට සාපේක්ෂව යා ඔය කතාව විතරක් පිළි අරගෙන හරියන්නේ නැහැ. පරිස්සමට සීලය ඔසවන්න ඕන. පරිස්සමට සීලය ඔසවන්න ඕන. ඇයි? එයා පිළිගන්නවා දන් දුන්නාම සිල් රැකුවාම විපාක තියනවලු. එහෙනම් මං දන් දෙන්න ඕන. මම සිල් රකින්න ඕන. ලෝකෙම සිල් ගත්තත් වැඩක් නැහැ. සිල් ගන්න අයට ඇවිල්ලා කොච්චර පොය දවසේ සංග්‍රහ කරත් වැඩක් නැහැ. මම සිල් ගන්න ඕන. කියලා එයා සීල සම්පත්තියකට එකතු වෙනවා. මොකද්ද මේ සීල සම්පත්තිය කියන්නේ? සීල සම්පත්තිය කියලා කියන්නේ පින්වත්නි, සීල සම්පත්තිය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ පන්සිල් වශයෙන්, අටසිල් වශයෙන්, දසසිල් වශයෙන් භාගතුන් වහන්සේ ඉලක්කගතව පෙන්නපු සීලයක් තියෙනවා. ඒක එයා ඒකට සමවදින්න ඕන. ඒකේ ඔසවලා තියන්න ඕන. ඒ ඔසවලා තියෙනකොටම ඒ පුද්ගලයාට ඒකට සාපේක්ෂව ප්‍රඥාවත් පරිස්සමට ඔසවන්න ඕන. මොකද්ද ප්‍රඥාව? සුත්තමය පඤ්ඤා. එයා පටිච්ච සමුප්පාදේ අහන්න ඕන. එයා නානාවිද පටිච්ච සමුප්පාද කුසලතාවයන් දැනගන්න ඕන. වඩන්නේ තවම. එයා හැම වෙලාවකම හේතුඵල ධම ගැන, චතුරාර්ය සත්‍ය ගැන, ඊට පස්සේ ඉන්ද්‍රිය ධර්ම ගැන, බල ධර්ම ගැන, සතර සම්‍යප්ප්‍රදාන වීරිය ගැන, සතර ඍද්ධිපාද ගැන, සතර සතිපට්ඨානය ගැන, බොජ්ජංග ධර්ම ගැන, ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන අහන්න ඕන. ඒකට අපි කියන්නේ මොකද්ද? සුතමය පඤ්ඤා. අන්න ප්‍රඥාව සුතමය වශයෙන් එයා ගොඩනගන්න ඕන. බලන්න සම්මා දිට්ඨිය තියෙනවා. ඒක ලෞකික සම්මා දිට්ඨියක්. ඒකටම අපි දසවස්තුක සම්මා දිට්ඨියක් කියලා කියනවා. ඒකට සාපේක්ෂ ඔසවල තබනවා සීල සම්පත්තිය. අටසිල්, දසසිල්, පන්සිල් කියන සීලයට එකතු වෙනවා. අඩුම පෝයට හරි සිල් රකින්නවා. මේ තරුණයෝ පවා පෝයට යන්න ඕන සීලයක් පෙනුවෙන්. මගඵල ගැන ඉඟියක් තියෙනවනම්, සත්‍ය අවබෝධය ගැන උනන්දුවක් තියෙනවනම්, නිවන් මාර්ගයේ වඩාගෙන ප්‍රඥාව වඩාගෙන මම ඉස්සරහට යන්න ඕන. අනේ මේ ගෝර සසරෙ මට රැඳෙන්න උවමනාවක් නැහැ හාඳුරුනි. අනේ සසරෙන් නිදහස් වෙන විදිය කියන්න බැරිද කියලා අහන කෙනෙක් අනිවාර්යෙන් සීල සම්පත්තියට එකතු වෙන්න ඕන. එයා කවදාවත් ලැජ්ජා වෙන්න හොඳ නැහැ සීලයේ ඉස්සරහා. උතුරු සළුව කියන එක නිවන් මගේ මූලික පොට විදියට එයා දකින්න ඕන. උතුරු සළුවකින් කෙනෙක්ව සංසිඳවන්න බෑ. උතුරු සළුව තිබ්බත් එකයි නැතත් එකයි. හැබැයි පෙහෙවස් සමාදන් වෙන එක, සීලයක් මත ශක්තිමත් වෙන එක නිවන් මගේ මූලික අවකාශය. හරියට ඉර පායන්න ලෑස්ති වෙනකොට අරුණෝදය නැගෙනවා වගේ. ඉර පායන්න ලෑස්ති වෙනකොට ඔයාලට දන්නව ඇති අහස රතු පාට වේගන එනවා පාන්දරට. ඒ රතු පාට වේගන එනකොට එක නිමිත්තක් මොකද්ද? තව ටික වෙලාවකින් සූර්ය උදාවට අහස ලෑස්ති බව, සූර්යා පිළිගන්න අහස ලෑස්ති බව, ක්‍රමක්‍රමයෙන් ඉර පායන්ට සූදානම් බව. ඒක හරියට ලෞකික සම්මා දිට්ඨිය වගේ. ඒකට සාපේක්ෂ ඔසවා තබන සීල සම්පත්තිය වගේ. ඒක ඇතුළේ යාතුළ මෝරන්නේ සුතමය ප්‍රඥාවක්. ඒත් එක්කම යා පුළුවන් තරම් බණ අහන්න ඕන, ධර්මයේ කියවන්න ඕන, පටිච්ච සමුප්පාද නානාවිද ණය ක්‍රම පිළිබඳ යා දරන්න ඕන, අසන්න ඕන, විමසන්න ඕන. එව නැත්තම් මුකුත් කරන්න බෑ. මේවා ප්‍රායෝගිකව දියුණු කරන කෙනෙක් මිසක් නිකම්ම වාඩි වෙච්ච කෙනෙක් සංසිඳෙන්නේ. මේ ධර්මයේ දරන්න අමාරුයි ප්‍රඥාව නැති මිනිසෙකුට. ප්‍රඥාවෙන් විමස ගන්න නැති එක මිනිසෙකුටවත් මේ ධර්මයේ ඇතුළට යන්නේ නැහැ. ඔයාලා සතුටු වෙන්න පින්වත්නි, මේ ධර්මයේ ගැන පොඩි හරි උමනාවක්, පොඩි හරි උනන්දුවක් ඔයාලට තියෙනවා නම් ඔය ගතිය එන්නේ පින්වත්නි ප්‍රඥාවට, වෙන දෙයකට නෙමෙයි. ඊට පස්සේ එතනින් යා නවතින්න හොඳ නැහැ. එතනින් යාට නැවතුනොත් අවබෝධය දක්වාම යාට යන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. අවබෝධය දක්වාම යාට යන්න අවස්ථාවක් හම්බ වෙන්නේ නැහැ. එතකොට අවබෝධය කරා යන ශ්‍රාවකයා දෙවණියට අර ලෞකික සම්මාදිට්ඨියෙන් එයා මාරුවෙන්න ඕන ලෝකෝත්තර සම්මාදිට්ඨියට. ලෝකෝත්තර සම්මාදිට්ඨියට. එතකොට ලෝකෝත්තර සම්මාදිට්ඨියට එනකොට එයා පිළිගන්නවා තුන් භවයේ අනුව යන්නේක දුකක් වශයෙන්. තුන් භවයේ අනුව යන්නේක දුකක් වශයෙන්. තුන් භවයේ අනුව සත්වයා යන්නේ කෙලෙස් සහගත ගතියට, තණ්හාවට. එයා ඒක පිළිගන්නවා. අම්මා ඉන්නවා, තාත්තා ඉන්නවා, මෙලෝ තියෙනවා, පරලෝ තියෙනවා, දන් දුන්නාම් විපාක තියෙනවා, සිල් රැකීමේ විපාක තියෙනවා, රහතන් වහන්සේලා කියලා පිරිසක් ඉඳලා බුදුරජාණන් වහන්සේ වැඩ හිටියලු, ධර්මයේ තිබ්බලු, සංඝයා වැඩ හිටියලු, ඕපපාතිකෝ සත්තු ඉන්නවලු කියලා අර ඇති වෙච්ච ලෞකික සම්මාදිට්ඨියෙන් එයා නවතින් නැතුව එයා ඔසවල තියෙනවා ලෝකෝත්තර සම්මාදිට්ඨිකත් ඔයකට. ඒ ලෝකෝත්තර සම්මාදිට්ඨියට ඔසවා තබනකොට ඒ ලෝකෝත්තර සම්මාදිට්ඨිය තුලින් එයා දැනගන්නවා එක දෙයක්. මොකද්ද? මේ තුන් භවය අනුව අනේක දුකක්. කාම ලෝකේ, රූප ලෝකේ, අරූප ලෝකේ අනුව භව සංස්කාර රැස් කර කර මෙබඳු තුන් භූමිය අනුව යන්න වෙච්ච එක දුකක්. වෙන දෙයක් නෙමෙයි. මොකද්ද මේ දුකට හේතු? මේ දුකට හේතු අන් කවර දෙයක්වත් නෙමෙයි, තුන් භවය අනුව යන සත්වයා තුල ගොඩනැගෙන තණ්හාවමයි දුකේ සමුදය. හොඳයි, දුකේ නිරෝධය මොකද්ද? වර්තමාන කන්දායතන ධාතු පරිහරණය කරනකොට තණ්හාවෙන් අභිරමණය කරන්නේ නැතුව, තණ්හාවෙන් ස්කන්ධ ධාතු ආයතන ලෝකේ අභිනන්දනය කරන්නේ නැතුව, ඒවා ඇති වෙන නැති වෙන විදිය බලමින් තණ්හාව ගෙවා දැමීම දුකේ නිරෝධයයි. හොඳයි, ඒක ගෙවලා දාන්නේ මොකෙන්ද? සතර සතිපට්ඨානේ වැඩිමින් තොරව, ප්‍රතිපත්තිය මත ශක්තිමත් වීමෙන් තොරව මේ ප්‍රශ්නේ කවර කවදාකවත් විසඳ ගන්න බෑ. කවදාවත් මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. මෙන්න මේ විදියට දකින මට්ටමට ඔබ සම්මාදිට්ඨිය ඔසවනකොට අපි ඒකට කියනවා මොකද්ද? ලෝකෝත්තර සම්මාදිට්ඨිය. ඒ ලෝකෝත්තර සම්මාදිට්ඨිය පිණිස එයා මොකද කරන්නේ? ලෞකික සම්මාදිට්ඨිය පිණිස සීල සම්පත්තිය හැදුවට, ලෝකෝත්තර සම්මාදිට්ඨිය පිණිස එයා හදන්නේ සීල විසුද්ධිය. සීල විසුද්ධිය. සීල විසුද්ධියට සාපේක්ෂව පින්වත්නි, ප්‍රඥාවෙන්ම විමසා ගන්නවා එයා මොකද්ද? මේ තුන් භවය අනුව අනේක දුකක්මයි, දුකක්මයි වෙන දෙයක් නෙමෙයි. මේ දුක දැන් වර්තමානයේ තුල සකස් වෙනවා. අන්න ප්‍රඥාවෙන් එයා දකින්නේ ඒකයි. දැන් සුතමයේ ප්‍රඥාවක් නෙමෙයි තියෙන්නේ. එයාට පේනවා දැන් මේ වෙලාවෙම දුක හැදෙනවා. ඇයි? මේ වෙලාවේ අபிසංකාර රැස් වෙනවනේ. මොහොතක් ගානේ භවේ රැඳිලා ඉන්න වෙලා කෙලෙස් සහගත මතකයක් තුලින්, ඒ මතකේ මත පදිංචි වෙලා මේ වෙලාවෙම අපි තුල ගොඩනැගෙන සිතින් කයෙන් වචනින් ගොඩනැගෙන අபிසංස්කාරයන් අනාගත දුක හදනවා. කවද්ද හදන්නේ? මේ දැන් හදනවා. දැන් හදනවා. ඇයි? මම මේ හිතන විදිය, වැඩ කරන විදිය, කතා කරන විදිය භවයටමයි උදව් කරන්නේ. මම මේ හිතන විදිය භව නිරෝධයට උදව් කරන්නේ නැහැ කියලා යම් කෙනෙකුට මේ විදියට දකින්න පුළුවන් නම්, මේ විදියට විමසා ගන්න පුළුවන් නම්, ඒක ප්‍රඥාව ඔසවා තැබීමක්. එයාට දැන් දුක හැදෙන විදිය පේනවා. එහෙනම් ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියන්නේ දුක්ඛාරිය සත්‍යයෙන් විමසා බලන්න පටන් ගන්නවා. ඒකට අනුව එයා දියුණු කරන්නේ සීල විසුද්ධිය. එයාට උවමනා කෙලෙසුන්ගේ අතුලාන්තේ අපිරිසුදු වෙලා පිරිසුදු වීම පිණිස විසුද්ධියක් උවමනයි. මොකද්ද? එයාට උවමනේ ඇස සංවර කරගන්න, කන සංවර කරගන්න, නාසය සංවර කරගන්න, දිව සංවර කරගන්න, කය සංවර කරගන්න, මනස සංවර කරගන්න සීල විසුද්ධිය. සීල සම්පත්තිය කිව්වේ. පන්සිල් රකින්න, අටසිල් රකින්න, දැන් එයා ඊට වඩා දියුණුයි. එයාට උවමනයි ඉන්ද්‍රිය සංවරයකට එන්න. ඇයි? ඉන්ද්‍රිය සංවරයේ සීලයකට ඍජුවම සම්බන්ධයි. ඒ නිසානේ පින්වත්නි, අපගේ බුදුරජාණන් වහන්සේ අපට අනුදෙන වදාළේ කොහොමද? ඉන්ද්‍රිය සංවර සීලය කියලා එකකුත් බුදුරජාණන් වහන්සේ වදාළනේ. දැන් බලන්න පින්වත්නි, මේ සීල විසුද්ධිය ඒකට කියන්නේ. සීලේ මත කැළැල්වීම පිණිස පවතින ඉන්ද්‍රිය අසංවරයට ඍජුව කෙලින්ම මේ වෙලාවෙම අභියෝග කරන මට්ටමට එයා සීලය ඔසවලා තියලා ඒකෙන් ප්‍රඥාවෙන් යථාර්ථවාදී දර්ශනයක්. අන්න ඒකට අනුව වැඩෙන ප්‍රඥාව මොකද්ද? එයාට මේ වෙලාවෙම භවේ රැස් වෙන බව පේනවා. තුන් භවය අනුව යන සත්‍යයාගේ ගමන් මඟ එයාට මේ වෙලාවෙම පේනවා. දැන් බලන්නකෝ පින්වත්නි, ක්‍රමානුකූලව ඊටාම පිළිවෙලට යාව ඔසවා තබන විදිය බලන්න. ක්‍රමානුකූලව ඔසවා තබන විදිය බලන්න. තුන්වෙනි එක මාර්ග සම්මාදිට්ඨිය. මාර්ග සම්මාදිට්ඨිය. එයා මාර්ගයයි අමාර්ගයයි පැහැදිලිව දකිනවා. සෝතාපන්න මාර්ගයේ විනා මට එක දෙයක්වත් නැහැ. එයාට දැන් පේනවා සම්මාදිට්ඨියට අභියෝගේ මොකද්ද? සක්කාය දිට්ඨියමයි අභියෝගය කියලා පේනවා. සක්කාය දිට්ඨිය අභියෝගයේ විදියට පේන එක මාර්ග සම්මාදිට්ඨිය. ලෞකික සම්මාදිට්ඨිය, දසවස්තුක සම්මාදිට්ඨිය, ලෝකෝත්තර සම්මාදිට්ඨිය, චතුරාර්ය සත්‍යයෙන් එයාට පේනවා. මාර්ග සම්මාදිට්ඨියේදී සක්කාය දිට්ඨිය අභියෝගයේ විදියට පේන්න ගන්නවා. ඒ සක්කාය දිට්ඨිය අභියෝගයේ විදියට පේනකොට එයා කුසල සීලයකට එකතු වෙනවා. ඊට සාපේක්ෂ වැඩෙන්නේ කුසල සීලය. කුසල සීලේ සක්කාය දිට්ඨියේ කැලැල්වෙන සංයෝජන පින්වත්නි තමන්ගේ දුසිල්වත්කමට බලපාන්නේ සක්කාය දිට්ඨිය නම් සංයෝජනේ නම් සක්කාය දිට්ඨිය කඩලා දාන මට්ටමට යා සම්මා දිට්ඨියෝස සීලේ ඔසවා තබනවා සදාතනික සීලේකට යා සමවදිනවා අරියකාන්ත සීලේකට සමවදිනවා සීලේ කැලැල්වෙන සංයෝජනේ නසන්ට එයා හේතුඵල දහමින් එයාගේ ජීවිතේ විමසා බලන්න පටන් ගන්නවා ඒකට කියන්නේ කුසල සීලය පින්වත්නි ඒ විදියට බලනකොට මෝරණ ප්‍රඥාවට අපි කියන්නේ උදයත්ත ගාමිනී ප්‍රඥාව කියලා උදය වැය ඇති වෙන නැති වෙන විදිය පේනවා සක්කාය දිට්ඨියෙන් ලෝකේ තුරුල් කරගන්න මුකුත් නැති බවම පේනවා ඇතිවීම නැතිවීම පමණක් ඇති බව පේනවා උදයත්ත ගාමිනී පඤ්ඤා ඊට පස්සේ හතරවෙනි පියවරේදී පල සම්මා දිට්ඨිය දැන් යාට මාර්ගයේ උදා වී ඇත මාර්ගයේ මත ශක්තිමත් වී ඇත ඵලයට එකතු වීමේ අවකාශයක් පමණක් වුවමනා කරනවා ඵලයට එකතු වීම පිණිස පින්වත්නි ඒ පුද්ගලයා තුල වඩාපු සීලය ගැන පවා යා අනබිරතියක් හදා ගන්නවා එතකොට පින්වත්නි සසර කලකිරෙන මට්ටමේ ප්‍රඥාවක් වැඩෙනවා ඒකට අපි කියන්නේ නිබ්බේධික පඤ්ඤා කියලා ඔන්න ඔය පියවර හතර අනුව එයා සීලය ඔසවලා තැබ්බොත් ඒ අනුවම සම්මා දිට්ඨිය ඔසවා තැබුවොත් ඒ අනුවම සීලය ඔසවා තැබුවොත් ඒ අනුව ප්‍රඥාව ඔසවා තැබුවොත් ඔය පියවර හතරට අනුව එයා මාර්ගයට එකතු වෙන්න ඕන එයා පිරිනිවීම දක්වා ක්‍රමක්‍රමයෙන් පැමිණෙන දක්ෂ ශ්‍රාවකෙක් වෙන්න ඕන. ඉබඳු දක්ෂතා සහිත ශ්‍රාවකත්වයක් පිණිස මේ හෝරාවක කාලයක ධර්මානුශාසනාව මේ පින්නතුන්ලා සියලු දෙනාටම උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද මේ දේශනාවේ දායකත්වයේ ගෙන කටයුතු කරන්නේ ධර්මයෙන් ජීවිතය ආලෝකමත් කර ගැනීමට කැමැති කල්යාණ මිත්‍ර පිරිසක් බලංගොඩ ප්‍රදේශයෙන් සිට පැමිණ. මේ පින්නතුන් සියලු දෙනාටම අපි ආශිර්වාද කරනවා. ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස මේ කුසල් බලවත් වේවා. බලංගොඩ ප්‍රදේශයේ සිට මේ ස්ථානයට පැමිණ ධර්මාර්ථයේ වෙනුවෙන් රැස්ුණා වූ මේ කල්යාණ මිත්‍ර හැම දෙනාටම මේ උතුම් ධර්ම දාන මේ කුසල් ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස බලවත් වේවා. සුවසේම උතුම් නිවන් පිණිස මේ කුසල් හේතුපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. එවගේම දේශකයන් වහන්සේ වෙච්ච අපටත් නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කරලා තිබෙනවා. සියලු මහා සංඝරත්නයටත් ආශිර්වාද කොට තිබෙනවා. බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේ ප්‍රදාන සියලු කාර්ය මණ්ඩලවල පින්නතුන්ටත් මේ කුසල් නිවන් පිණිස වේවා. ලක්වාසී ලෝකවාසී සියලු මහා සංඝරත්නයටද චිරජීවනයේ චතුරාර්ය සත්‍ය අවබෝධයේ ප්‍රාර්ථනා කරලා තිබෙනවා. මෙතනට සම්බන්ධ වුණු සියලු දෙනාටත් පවුල්වල සියලු දෙනාටත් කම්මාවරණ කිලේසාවරණ විපාකාවරණයන්ගෙන් සිත මිදී මේ බුදු සසුනේදීම උතුම් බඹසර දියුණු කොට ගෞතම බුද්ධ ශාසනයේම වහ වහා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ පින්නතුන්ලාට මේ කුසල් බලවත් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. සම්බන්ධ වුණු සියලු දෙනා නමින් මියගිය සියලු ඥාතීන්ට අනුමෝදනා වේවා. ඥාතීන්ගේ භවයේ සුවපත් වේවා. ආයති භවයේ සුවපත් වේවා. සසර දුක් ගෙවා ලබන උතුම් නිවන් පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපවත් වී වදාළ දරණාගම කුසල ධම්මනායක ස්වාමින් වහන්සේ ප්‍රදාන පූජනීය මහා සංඝරත්නයටත් මේ උතුම් කුසලානි සංස ධර්මයන් නිවන් පිණිස වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සතරවරම් රජ දරුවන් සක් දෙවිඳුන් ප්‍රදාන සියලු දිව්‍ය රාජ මණ්ඩලවලටත් බ්‍රහ්ම රාජ මණ්ඩලවලටත් අවීචේ පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටමත් මේ කුසල් නිවන් දොරටුවක් වේවා. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සාසනං ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ත්වං සදා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.
සාදු සාදු සාදු. සදේවත්නි දේශනා පවත්වා වදාළේ ත්‍රිපිටක ධර්මවේදී කෞරව ශාස්ත්‍රවේදී අවසරයි අපට නමසේපත් කරන්නට පූජනීය හසලක සීලවිමල පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවායි අප සාදු නාද පවත්වා ප්‍රාර්ථනා වන්නේ කරමු. සාදු සාදු සාදු. ඒ උතුම් ප්‍රාර්ථනාවත් සමගින් බෞද්ධ රූපවාහිනිය මේ පැයේදී ඔබ වෙත සමීප කළ දායකත්ව ධර්මානුශාසනාව නිමාවටපත් කරනවා. පින්වත් ඔබ සියලුම දෙනාට තෙරුවන් සරණයි.